तुषार इंद्रियल मन थी तुम्हारा
अरे
उत्तर
कथानायक तुम्ही साथी देख काल
नालीम बनणार गरु म्हणती तुम्हा
मट अतुर प्रश्न
ये प्रश्न उत्तर दुम न्याय नी ये प्रश्न उत्तर दुम नम तुम्हारे के इधर पैक करा නෑ නෑ ඊළඟ ප්‍රශ්නෙට යන් අපි නලින් බණ්ඩාර මන්තේ ඔබතුමා ඔබතුමා ප්‍රශ්නෙට උත්තරය ලැබෙයි එතකොට ඒ දෙවෙනි ප්‍රශ්නේ අහන්න නෑ නෑ ඒක ඊළඟ ප්‍රශ්නෙට යන්න නලින් බණ්ඩාර ගරු මහත්මයා
මම අහනවා ගරු කතානායක
මහත්මයා
ගරු කතානායකතුමනි මාසෙක කාලයක් ඉල්ලන
මාසයක් යන චාල්ස් නිර්මලනාදන් ගරු මන්ත්‍රීතුමා तरुण क्रीडा मित्तुमागे
नान ककर अरु कथानायक तुमनी पिलिगन्नवा इडा इडम तोरागेन तियेनवा सियलुम सरसुम हदला तियेनवा संबंधीकरण कमिटुवेत अनुमत करला तियेनवा हबैयि संबंधीकरण कटिते अनुमत कराट पस्से ए इडमट पौद्गलिक अधिकारयक इन्नवा कियला इडम अयितिवासिकम कियला तियेनवा एहिंद एक तावकालिक नतर वेला तियेनवा देवनी प्रश्न पिलिगन्नवा इडम वेनुवेन मुलतिव शिलावत्त ग्राम निर्धारी वसमेन अक्कर 32 मे सन्दह वेन्कर अति भवत् मुलतिव दिस्त्रिक्के लेखम दन्व अत एनुव सख्यता वार्ता लभिमेन पशु दिस्त्रिक् संबंधिकन कमिटी अनुमति लभा गणीमट नियमिताय 2021 वसरे अयव्यय अस्तिमेन्तु सन्दह ए व्याकृति यमु किरीमट बलापुरुत्तु वेनवा एयन्न पिलिगन्नवा මේ ඉදිකිරීම කටයුතු කරගෙන යනකොට මේක පුරාවිද්‍යා සිද්ධාස්ථානයක් කියලා නැත්නම් පුරාවිද්‍යා සයිට් එකක් කියලා මේක වැඩ කටයුතු හැමතුමා මන්ත්‍රීතුමා නතර කරලා තියෙනවා. දැන් අවුරුදු දෙකක් තිස්සේ. ඉතින් මම හිතන්නේ ඉඩම තෝරගන්නකොටවත් ගරු කතානායකතුමනි මේ පිළිබඳව හොයලා බලලා නැහැ. හිතේ හිතුමතේ පටන් ගන්න තියෙන්නේ. බෑ පසු කාලීනව මේ පුරාවිද්‍යා මධ්‍යස්ථානයක් නෙවෙයි කියලා නැත්නම් සයිට් එකක් නෙවෙයි කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ අනුව වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. देवनी कोट से लबन अवृद्ध मुदल बलापुर दिदास विषय वर्ष अयव अस्तमें सन्द अतर दिदास विषय वर्षे देवन कार्तवेदी संवर्धन काटित आरंभ का बलापुर दनट गरु मंडित शेलांकर पुलवा क्रीडागारे अड़पा वितरा पिट्टनी हदल अवसान विलाती मैदान मे मे स्टेडियम हदना वेणुअट अभी मूलिक वशता लबनावृद्धि हदल लबनावृद्धि अयव धनट प्रदेश धर्व क्रीडा करहसुक हृदय
नंरी अमचर वे पर नबर के पर अमच कीव विदान अदपोन मन्नार विदान मन्नारमिल नगर विदान मूं विदान तेरिया नेर कणी रोरा वरव से अगर तटते उवांगी आरमचरमेंको इत मूं विडय मूं विडय इराम आ समर वरव से उवांगड़ अमचर
कथानायक तुम्हें बंद साकटा मुदाल प्रमाण वेंकर मुदाल प्रमाण वेंकिरी बलापुर प्रतिमेन क्रीडांगन भावित क्रीडांगन खदल मीटर पनाए पूल हारसी ट्रक सीलूम क्रीडा पास पहुगी और पहे गर्व मंत्री तुम बुद्ध किलोची क्रीडांगन संपूर्ण विनाश होना इकट वेडपी बेना गर कथा नायक मे क्रीडांगन हदन वट हदल वेडक अभी सरस्मा के हदन नोनी मे क्रीडांगन विरा लंका अनकूल प्रदेश वलतीन क्रीडांगना गर्व मंत्री तुम अभी हदन अब हदने अवश्यता मत सह दर्वांगे क्रीडा सदह एवं पाविचिका पूर्वांग ना देशपालनिक कारण मत अभी गोडनगिली हदने के तुल कथानायक तुमनी मेके काटवत प्रतिपल लभ इन गुरु मंत्री तुम्हारा इलिम साधारण इलिम ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් ටික අපි මේ ක්‍රීඩාංගණවල අපි හදලා දෙනවා. ඒ වගේම තමයි අපි උතුරේ ජාතික වවුනියාවේ මන්නාරමේ සහ යාපනයේ ක්‍රීඩා පාසල්වල 200 මීටර ට්‍රැක් එක අවසන් කරනවා විතරක් නෙවෙයි මීටර 130ක් සින්තටික් කරන්නත් ලබන අවුරුද්දේ අපි මුදල් වෙන් කරලා තියෙනවා. දැනට මන්නාරමේ ක්‍රීඩා පාසලක් නැහැ. ගරු ජීඑල්පී සමාජතුමායි ක්‍රීඩා පාසලක් විතර නම් කළා. ඒක අවසන් කරන්න අපිට මේ වෙනකොට අනුමැතිය දීලා තියෙනවා. ඒ තුනම මම දැන් ලබන අවුරුද්ද වෙනකොට අපිට පුළුවන් වෙයි ඔබතුමාගේ ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරක් දෙන්න.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. நான் 2 வாரங்களுக்கு முன்பாக கௌரவ பிரதமர் அவர்களை நேரடியாக சந்தித்து முல்லைத்தீவு மாவட்டத்தில் கொக்குளாய் கொக்குதொடுவாய் கர்நாடகேணி பிரதேசத்தில் இருக்கின்ற எங்களுடைய விவசாயிகளுடைய சொந்த நிலங்களில் விவசாயம் செய்ய முடியாமல் மகாவலி அதிகார சபை தொடர்ச்சியாக தடை விதித்துக் கொண்டிருக்கின்றும் அதற்கு நேரடியாக தங்களுடைய கண்காணிப்பில் ஒருவரை அனுப்பும்படி கேட்டிருந்தேன். கௌரவ பிரதமர் அவர்கள் தங்களுக்கு ஆலோசனை வழங்கியிருந்தால் முடியுமானால் சென்று அதை நேரடியாக சென்று அங்கிரு மக்கள் இந்த பிரச்சனையை நேரடியாக ஆய்வு செய்யும்படி இந்த நேரத்தில் நான் கௌரவ அமைச்சரை கேட்டுக்கொள்வது வருகிற மாதமோ அல்லது மிக விரைவில் நேரடியாக வந்து அங்கு நேரடியாக முல்லைத்தீவு மாவட்டத்திற்கு குறித்த பிரதேசத்திற்கு கொக்குளாய் கொக்குதொடுவாய் கர்நாடி பிரதேசங்களுக்கு வந்து அங்க எங்களுடைய மக்கள் சொந்த காணி இருந்தும் விவசாயம் செய்ய முடியாத நிலை தொடர்ச்சியாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. நேரடியாக நீங்கள் வந்து அதை நிவர்த்தி செய்யும்படி நான் இந்த நேரத்தில் உங்களுக்கு எப்ப வர முடியும் என்பதை நான் கேட்டுக்கொள்கிறேன்.
தேங்க்யூ வெரி மச் மிஸ் நிர்மலாதி.
ගරු කතානායකතුමනි, ක්‍රීඩාව සම්බන්ධයෙන් නෙවෙයි ඉඩම් සම්බන්ධයෙන් ගැටුවක් තියෙනවා. මම හිතන්නේ ගරු සමරාජපක්ෂ මහත්මයාට ඒක යොමු කරන්නම්. හැබැයි ක්‍රීඩා සම්බන්ධයෙන් කටයුතු සඳහා අපි කොහොමත් ලබන මාසෙ ඉඳන් පළාත් සභාව එක්කත් සම්බන්ධ වෙලා සහ ප්‍රදේශයේ දේශපාලන වගේම ක්‍රීඩා සමාජ ස්පෝර්ට්ස් ක්ලබ්ස් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ඒ සඳහා අපි එන්න.
ගරු මරික්කාර් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍ය මුදල්ලා සහ මුදල්ලා මහත්මයාගේ.
අපේ මං හිතන්නේ ගොඩහේව මැතිතුමා උත්තර දෙයි මම ප්‍රශ්නේ අහනවා.
ඔව් පුළුවන්. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට උත්තර A 1 දනිමි, 2 දනිමි, 3 දනිමි, 4 දනිමි. කෙසේ වෙතත් මේ ප්‍රමාණවත් විසඳුමක් නොවේ. ඊළඟ ප්‍රශ්නේ A උත්තරේ ඔව්. 2 ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් කොළොන්නාව ප්‍රදේශය වැසි ජලයෙන් යටවීම අවම කිරීම සඳහා ක්‍රමවත් ජල පුහරණ සැලැස්මක් කොළොන්නාව වැසි ජල අපහනය සහ පරිසර වර්ධිනු කිරීමේ ව්‍යාපෘති යටතේ යෝජනා කර ක්‍රියාත්මක කරමින් පවතී. ඈ පිළිතුර අදාළ නැත.
හරි, ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ මං ඊයේ කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුර ගැන ඇහුවා. මෙතුමා වැසි ජලය ගැන උත්තර දුන්නා. අද ඔන්න වැසි ජලය ගැන උත්තර දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ගරු ඇමතුමනි, පහුගිය කාලයේ විශේෂයෙන්ම මේ ඉඩම් ගොඩ කිරීම සංස්ථාවත් එක්ක එකතු වෙලා මේ සඳහා වැඩසටහනක් හදලා කල්වට් 25ක් බෝක්කු 25ක් වතුර ජල මේ බැහැලා යන්න ක්‍රමානුකූලව කිත්තම්පහුව ඇලට ගෙනල්ලා එතකොට ඒක දියවන්නාවට හෝ කැලණිගඟට දෙපැත්තෙන් යවන විදිහට තමයි මේ වැඩසටහන ආවේ. ඒකෙන් සම්පූර්ණයෙන්ම බෝක්කු 6ක වැඩ තමයි ඉවර කරන්න පුළුවන් වුණේ. සමස්ත ඇස්ටිමේන්ට් කරපු මුදල රුපියල් 159,114,349යි. එතකොට මේකෙන් 6ක තමයි වැඩ ඉවර වුණේ. එතකොට ඉතුරු 6 විතුරු මේ 19 වැඩ නතර වෙලා තියෙනවා. අත වශයෙන්ම 6ට අමතරව 3ක් ආරම්භ කරා. අනිත් ඒවා මේ ආරම්භ වුණෙත් නැහැ. මේ මේ මගේ ගාව තියෙනවා, මට සභාගත කරන්න පුළුවන්, නැත්නම් ඔබතුමාට දෙන්න පුළුවන්. මේ රාජ්‍ය මුද්‍රාණ මේ නිර්මාණ නීතික සංස්ථාවේ ඇස්ටිමේට් ටික මේ ප්‍රූව් වෙච්ච ටික. ඒ මගේ ප්‍රශ්නේ දැන් අර වැඩ ආරම්භ කරලා ආණ්ඩු පෙරලීම් පස්සේ නතර වෙලා තියෙන එකත් මේ ඒක ඔබතුමා පටන් ගන්නවද? ඒ වගේම මේ එස්ටිමේන්ට් කරලා ප්‍රෝග්‍රෑම් එකේ තිබිලා මෙතෙක් වැඩ ආරම්භ නොකරපු ටිකත් ඔබතුමා පටන් ගන්නද? මොකද මේක මගේ පුද්ගලික දෙයක් නෙමෙයි, මේක ජනතාවට අදාළ ප්‍රශ්නයකින් දහන්නේ.
මන්ත්‍රීතුමා, මේ ඔබතුමාගේ බෝක්කු 25 යෝජනාව අපි අගය කරනවා. ඒක හොඳ යෝජනාවක්. නමුත් අවසනාවකට වගේ තමන්නාස්ලාගේ ආණ්ඩුව කාලේ එකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීලා නැහැ. යෝජනා කරලා තිබෙන්නේ සංස්ථාව සම්බන්ධ තිබෙන මුදල් වලින් මේක කරගෙන යන්න කියලා. ඒ නිසා තමයි මේ සම්පූර්ණ බෝක ප්‍රමාණය කරන්න බැරි වෙලා තියෙන්නේ. නව තමන්නාස්ගේ ප්‍රශ්නෙට උත්තරේ ඒක අනිවාර්යයෙන්ම ටික කරනවා. බෝක 25ක් නෙමෙයි, අත්වසම කියනවා නම් බෝක 100කට වඩා තියෙන මේ ප්‍රදේශය තුළ ඒ සියල්ලම අපේ ව්‍යාපෘති යටතේ කිරීම නියමිතයි.
මයික මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අත් වශයෙන්ම මේ ප්‍රශ්නෙකට වඩා ඔබතුමාට මම පැහැදිලි කිරීමක් කරන්නේ මේ කල්වට් ටිකට අවශ්‍ය මුදල් ටික එකවර ලබා දෙන්න තියෙන නොහැකියාව නිසා පියවරෙන් පියවර අර පොම්පාගාරවලට සමගාමීව තමයි මේක ආරම්භ කරන්න කිව්වේ. එතකොට හිටපු සභාපතිතුමා මගෙත් එක්ක එකඟතාවයක හිටිය සාකච්ඡාවලදී ගිය අවුරුද්දේ ඒ පළවෙනි පහය ඉවර කරන ඒ පටන්ගත්තු නමය ඉතුරු තුනත් ඉවර කරනවා කියලා. එතකොට මේ අවුරුද්දේ ලැබෙන ප්‍රතිපාදන වලින් තමයි ඉතුරු ටික ආරම්භ කරන්න නියමිතව තිබෙන්නේ. මොකද ඒ ව්‍යාපෘති ඉවර වෙන්න තියෙන මේ අවුරුද්දේ අන්තිමේදී. ඉතින් ඒ නිසා දැන් පෞගේ දවස්වල කොරෝනා නිසා ඒක කරන්න බැරි වුණා. දැන් වැහි වතුරෙන් ගිය පාරට වඩා යම්කිසි අඩු ප්‍රමාණකින් තමයි යටවීමක් සිද්ධ වුණේ. ඒ නිසා මම ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා දැන් මේ වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ නිලධාරී මහතුරු අපිට පෙන්නපු විදියට විශේෂයෙන්ම ලෝක බැංකුවත් එක්ක කරලා තිබෙන සමීක්ෂණයත් එක්ක සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් සහ වැහි වතුරෙන් සම්පූර්ණයෙන්ම යට වෙනවා. ඉතින් මේ අවුරුද්දේ ප්‍රතිපාදනය නැති වෙවි සමහර වෙලාවට ඒක මට තේරෙනවා. ලබන අවුරුද්දේ ප්‍රතිපාදන වලින් හරි ඔබතුමා මේක ඉවර කරලා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා.
අදට ඔබතුමාගේ බොහොම සාධාරණ ඉල්ලීම ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා. තවදෑම ඔබතුමාට කියන්න ඕනේ පහුගිය දවස්වල මේ බෝක පමණක් නෙවෙයි මේ ප්‍රදේශ තමනස් දන්නා මේ තමනස්ගේ ප්‍රදේශය ඇලමාර්ග දරු ලෙස අවහිර වෙලා තිබේ. විශේෂයෙන්ම අවිධිමත් සංවර්ධක කටයුතු සහ සාමාන්‍ය ක්‍රමයට ජලය ගැලීමත් නතරලා තිබුණේ. ඒවා පහුගිය දවස්වල අපි විශාල වශයෙන් සුද්ධ කරා. ඇලමාර්ගේ සියල්ලම වගේ සුද්ධ කරා. ඒ නිසා තමයි පහුගිය දවස්වල ඇතිවෙච්ච වර්ෂාපතනයේදී ඔබතුමාම කිව්වා වගේ විශාල අපදාවක් නොවුනේ. ඒ වගේම අපි ජල මට්ටම් වැඩි වෙනකොට සැප්තැම්බර් 8-9 දවස්වල කිත්තම්පව්ව කළුපාලම අසල පොම්ප දෙකක් දාලා වතුර පොම්ප කරා. ඉතින් ප්‍රශ්නේ අපිට තේරෙනවා ඒක කොළණාව කියලා කියන්නේ මේ ද්‍රෝණිය ජලයට යට වෙන ප්‍රදේශයක්. පහුගිය කාලේ අවිධිමත් නාගරීකරණය නිසා විශාල ප්‍රශ්නවලට ලක් වෙන ප්‍රදේශයක්. අපේ සැලැස්මේ අනිවාර්යයෙන්ම ඒක තියෙනවා. ඒ ගැන අපි වකිම කියන කරනවා කියලා අනිවාර්යයෙන්.
ඔව් මරික්කම් මතුමා,
මේ වැඩසටහනට සමගාමීව මේකේ ඉලක්කගත ප්‍රතිඵලය ලබා ගන්න නම් ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. මේ දැන් ජනාධිපති අගමැතිතුමා යටතේ තියෙන නිසා මේ අමාත්‍යාංශය මේකට මේ වැඩේ කොච්චර කෙරුවත් තව අවුරුදු දෙක තුනක් යනකොට ආය මේක හවුල් වෙනවා. ඒකට හේතුව තමයි මේ වැඩේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, අනවසර ඉඩම් ගොඩ කිරීම. අනවසර ඉඩම් ගොඩ කිරීම ජාවාරමක් බවට පත්ලා තියෙනවා පාතාල කණ්ඩායම් එක්ක එකතු වෙලා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා, මම ඔබතුමාට පසුව වෙනම පුද්ගලික උදාහරණ දෙන්නම්. මේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙම නිලධාරීන් පොලිසිය අල්ලනකොට කියලා අන්න අහවලා තමයි ඔත්තුව දුන්නේ කියලා කියනවා. එතකොට පාතාලෙන් ඇවිල්ලා කකුල් කපලා යනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරලා ඉඩම් ගොඩ කිරීම ටික නතර කරන්න මේකට සමගාමීව, එහෙම නොවුනොත් මේ වැඩේ ඉලක්කගත ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙයි. මම හිතනවා ඔබතුමා එකට මැදිහත් වෙයි කියලා.
මේ කාටවත් ඇඟිල්ල දික් කරන්න මම වෙලා සූදානම් නැහැ. මම දන්නේ නැහැ කොතනින්ද ඒක සිද්ධ වෙන්නේ කියලා. හැබැයි පැහැදිලිවම ඒ කාලේ බොහොම බලපෑම් තිබිලා තියෙනවා මේ ගොඩ කිරීම වැළැක්වීම අඩු කර ගන්නට. ඒක අපි අනිවාර්යයෙන්ම පාලනය කරනවා.
මුජිබර් රහමන් මන්ත්‍රීතුමා,
මම හිතන්නේ මේ ගරු කතානායකතුමනි ප්‍රශ්නේ අහනවා ඒකම මම හිතන ඇමතුමාට මම කියන්න කැමති. මේ පෞගිය නඩු විභාගයේදී ඒ මාධ්‍ය වේදිකාවට අප ලබා දීලා තිබෙනවා. අප
එන ප්‍රශ්නේ විසඳලා නේද?
ආ, මේ පෞගිය නඩු වාරයේදී එතුමන්ට අප ලබා දීලා තියෙනවා ඒ මාධ්‍ය වේදිකාට. ඒ සම්බන්ධව තමයි මේ ප්‍රශ්න අහලා තිබුණේ අවස්ථාවෙන්.
උමසුති මොහමඩ් මුසම්මිල් ගර්මන්ති තුමා ග්‍රාමත්තුමා කියන්නේ
මං අහනවා කතා නැහැ.
එමසින් ගර්ම
වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ කඩදාසි ප්‍රමාණය කරු මන්තුමා මේකේ දීර්ඝ මනුමක් තියෙනවා. ඒ කඩදාසි වර්ග අනුව මම මේක සභාගත කරන්න අවසර ඉල්ලනවා ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඒ වගේම ඒ සඳහා වැයවෙච්ච මුදල ඒ ගැනත් ඉතාම දීර්ඝ ඇමුණුමක් තියෙනවා. ඒ විවිධ කඩදාසි වර්ග සඳහා ආනයනය සඳහා කරපු වියදම, එම කඩදාසි ආනයනය කළ රටවල්, ඒකත් ඇමුණුමක් හැටියට තියෙනවා. ඒක අපි සභාගත කරන්න. ඒ වගේම එම කඩදාසි ආනයනය කළ සමාගම්වල නම් කවරේද යන්න වෙන්වෙන් වශයෙන් ඔබතුමා ස්වභාවට දන්වන්නේද? ඒකත් දීර්ඝ පිළිතුරක් ගරු කතානායකතුමනි, ඇමුණුම හතරේ එසියලු විස්තර ඇතුළත්. ඒ වගේම මේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට කඩදාසි ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල, ඒ වැය වූ මුළු මුදල ගරු කතානායකතුමනි බිලියන 369.9 මුදලක් වැය කරලා තියෙනවා 2015-2019 කාල පරිච්ඡේදය තුළ කඩදාසි ආනයනය කිරීම සඳහා. ආයන්න පැන නොගනි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමනි, දැන් ඔබතුමා දන්නවා අද විශාල බිලියන 369කට වැඩි මුදලක් පහුගිය අවුරුදු 5 ඇතුළේ මේ කඩදාසි ආනයනය සඳහා වියදම් කළා තිබෙනවා. අදට අපි නිෂ්පාදන ආයතන කිහිපකින් කඩදාසි නිෂ්පාදනය කිරීම ආරම්භ කළත් තාමත් රාජ්‍ය ආයතනවල ඒ වගේම කඩදාසි පරිහරණය ඉතාම වැඩි. මේ ඉලෙක්ට්‍රොනික ඊ තාක්ෂණයේ තියෙන යුගය ඇතුළේ අපි ඉතාම අවාසනාවන්ත විදිහට කතානායකතුමනි මේ නාස්තිය සිද්ධ වෙනවා. මට එක නීතිඥ මහත්තයෙක් කිව්වා රුපියල් 105,000 වැඩි ප්‍රමාණයකට ෆොටෝකෝපි විතරක් සමහර නඩුවල ගන්නවා කියලා. ඉතින් ඒ වගේ විශාල නාස්තියක් අපි මේ කඩදාසි ආනයනය කරනවා. ඉතින් අපේ රටේ මුදල් තමයි මේ නාස්ති වෙන්නේ. මේ සම්බන්ධයෙන් මේක නැවැත්වීම සඳහා, එහෙම නැත්නම් මේක අඩු කිරීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් යෝජනා කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවද කියලා.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ තව වැදගත් ප්‍රශ්නයක්, ඒ වගේම කාලෝචිත ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපි රජයක් හැටියටත් පරිසර ආරක්ෂණය ගැනත්, ඒ වගේම ගස්වැල් තුරුලතා ආරක්ෂණය ගැනත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන අවස්ථාවක මේ දවස්වලත් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමයට බොහෝ දේවල් භාවිතයට අපි යොමු කරලා තියෙනවා. පත්තර ඇතුළු අනිකුත් ලිපි ලේඛන ඉදිරියේදී අපි මීට වඩා තවත් ක්‍රමවත් සහ ඉදිරි වැඩපිළිවෙළවල් කීපයක් ගැනීමට නියමිතයි. එක පැත්තකින් පරිසරය ආරක්ෂා කිරීම, අනික් පැත්තෙන් මේ සිදුවන ආනයන වියදම අඩු කරගන්න. ඒකම ගරු කතානායකතුමනි මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තරයේ ඒ තියෙන නිෂ්පාදනවලට තරගකාරීත්වයක් ලබා දෙන්න පුළුවන් මිල ගණන් සහ ඒ ගුණාත්මකභාවය සම්බන්ධෙනුත් අපි වැඩි අවධානයක් යොමු කළා. මේ වෙනකොට ලංකාවේ කර්මාන්ත ශාලා ක්‍රියාකාරීත්වය ආරම්භ කළා තියෙනවා. වගේම ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට ආයෝජකයන් සම්බන්ධයෙන් විමසීම් රාශියක් මේ වෙනකොට එනවා. මේ බදු ප්‍රතිපත්තියත් සරල කරලා සියලු දෙනාට ආයෝජන අරගෙන එන්න පුළුවන් වාතාවරණයක් අපේ රට තුළ නිර්මාණය කිරීමේ වගකීම රජයක් හැටියට අපි අරගෙන තියෙනවා. ඉතින් එතන වෙද්දී මේ පේපලස් විශේෂයෙන්ම මේ මුද්‍රණය කිරීමෙන් තොරව ඔන්ලයින් ක්‍රමය බහුලව භාවිතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නය, ඇමතුමා ඔබතුමාගේ අවසරය මත මේකට ඍජුව අදාළ නොවුණත් ඔබතුමා දන්නවා විශේෂයෙන් පාස්කු ප්‍රහාරයත් ඊට පසුව කොරෝනා අවසංගතයත් නිසා සංචාරක කර්මාන්තයේ නිරත වුණු කණ්ඩායම් ගණනාව විසින් හෝටල් හිමියන් සහ ශේෂ්ත්‍ර ගණනාවක් ක්‍රිබ් එකට ඇතුල් කරලා තිබෙනවා. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරුව විවිධ අපහසුතාවයන්ට පත් වෙලා මේ සම්බන්ධයෙන් දෙනවයි කිව්වා සහනයක් දෙනවා කියලා අද මාධ්‍ය වාර්තාවල පළ වෙලා තියෙනවා. ඔවුන්ට නැවත ණය ගැනීම සම්බන්ධයෙන් සහනයක් ලබා දෙනවා කියලා. ඒ ගැන විස්තරයක් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ඍජුවම මේ ප්‍රශ්නයට අදාළ නොවුණත් මේ සම්බන්ධයෙන් අපි ගරු අගමැතිතුමා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී දීර්ඝව අපි සාකච්ඡා කරා. අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ බරපතලම පීඩනය සහ කඩාවැටීම ආරම්භ වුණේ 2015 අවුරුද්දේ ඉඳලා. එදා පටන් ක්‍රමානුකූලව විශේෂයෙන්ම ලොකු කුඩා ભેදකින් තොරව අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් සියලුම ක්ෂේත්‍රවල කඩාවැටීමක් පේන්න තිබ්බා. ඒක දරුණු වුණා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ. ඊට පස්සේ නැවතත් ලෝක වසංගතයක් හැටියට ඇතිවෙච්ච කොරෝනා ව්‍යසනය හමුවේ ආර්ථිකයේ කඩාවැටීමක් සිදු වුණා. නමුත් අපිට පේන්න තියෙනවා ගරු කතානායකතුමනි, මේ වර්ෂය තුළ ඉලක්කගත ආදායම් ප්‍රමාණයන් වලට අපිට රජයක් හැටියට යන්න පුළුවන්. විශේෂයෙන්ම අපි එක පැත්තකින් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු අනිකුත් ශ්‍රේෂ්ඨයන් වලට දීපු සහනත් අපේ රටේ බදු ප්‍රතිපත්තිය සරල කරලා බදු අය කරගන්න පුළුවන් ක්‍රමවේදයන් වලට ගමන් කිරීමත් නිසා එහෙනම් ඉහළ තිබ්බ බදු අනුපාතයන් අපි අඩු කරලා තියෙනවා. ඒකම ගරු කථානායකතුමනි දැන් තියෙන අනික් ප්‍රශ්න තමයි මේ තව අලුත් ණයක් ගන්න යද්දී වෙනත් මූල්‍ය පහසුකම් ලබා ගන්න යද්දී ගොඩක් අය අර තිබිච්ච ආර්ථික අර්බුදය තුළ ක්‍රිබ්බකට තමන්ගේ නම ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් දිගටම අපි සාකච්ඡා කරා ඒ ඉවැලුවේෂන් සිස්ටම් එකක් දැන් වෙනස් කරන්න අගමැතිතුමා උපදෙස් ලබා දුන්න ගරු කථානායකතුමනි. ඒකම අලුතෙන් ක්‍රෙඩිට් රේටින් සිස්ටම් එකක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා. ඒකම දැන් මේ ගැරන්ටර්ස්ලා හැටියට අත්සන් කරපු අය ගේ නමුත් මේ ක්‍රිබ්බකට ණයතරතුරු කාර්යංශයට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට එයාලත් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අපිට පේන්න තියෙනවා මේ ණය ලබා දීමේදී ක්‍රිබ් එකේ නම තියෙන පමණින්ම මූල්‍ය ආයතන සහ බැංකු ඒ කිසිම අවධානයක් ගන්න සූදානම් නැතුව මේ ණය ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ත් අපි අවධානය යොමු කරලා විශේෂයෙන්ම බැංකු පද්ධතියට උපදෙස් ලබා දීලා තියෙනවා මේ ණය ලබා දීමේදී ඒ තියෙන ක්‍රමවේදයන් සරල කරලා විශේෂයෙන්ම ඒ මූල්‍ය පහසුකම් අවශ්‍ය කණ්ඩායමට ලබා දෙන්න කියලා ක්‍රිබ් එකත් කිසිම අවස්ථාවක කෙනෙකුට ණය ලබා ගැනීම සඳහා බාධාවක් නොවන ආකාරයට කටයුතු කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රසංස්කරණ මේ වෙනකොටම සිදු වෙමින් පවතිනවා කරු කථානායකතුමනි.
බොහොම ස්තුතියි. වේලු කුමාර් ගරු මන්ත්‍රීතුමා අග්‍රාමන්ත්‍රීතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ආනව ප්‍රශ්න.
ගරු කථානායකතුමනි උත්තර දෙනවා. ගරු අග්‍රාමන්ත්‍රීතුමා වෙනුවෙන්.
හරි.
ගරු කථානායකතුමනි සති දෙක කාලෙක ඉන්න.
උත්තර දෙනවා.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පළවෙනි ආ ප්‍රශ්නයට උත්තරය ඔව්. ආ ප්‍රශ්නය සඳහා ඔමානු අංක 1 උත්තරය නිවාස ව්‍යාපෘති 4ක් ආරම්භ කර ඇත. ඔමානු අංක 2 ව්‍යාපෘතියේ නම සහ පළවෙනි ව්‍යාපෘතිය ලෙවලන් වත්ත නිවාස 25යි. දෙවෙනි ව්‍යාපෘතිය ලෙවලන්වත්ත නිවාස 25යි. තුන්වෙනි ව්‍යාපෘතිය ලෙවලන්වත්ත නිවාස 26යි. හතරවෙනි අදියර ලෙවලන්වත්ත නිවාස 24යි. ඔක්කොම නිවාස 100ක් සඳහා වැඩ ආරම්භ කරලා තියෙනවා. ඈ ප්‍රශ්නය සඳහා උත්තරේ රෝමානු අංක 1 රුපියල් මිලියන 0.5යි. රෝමානු අංක 2 නැත ආධාර පමණි. තුන්වෙනි උත්තරය රුපියල් මිලියන 0.5යි. හතරවෙනි රෝමානු අංක 4ට ඉහත ආ රෝමානු අංක 2 සඳහන් ව්‍යාපෘති 4 සඳහා මෙතෙක් රුපියල් මිලියන 17.339ක් ලබා දීලා තියෙනවා. ඈ ප්‍රශ්නය සඳහා උත්තරය භාණ්ඩාගාරයේ වෙත අදාළ අවිච්ඡේද වැඩසටහන් වල මුදල් අවශ්‍යතාවය ලබා දී ඇත. අයවැය මගින් අවිච්ඡේද වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව ඒ ක්‍රියාකාරීත්වය සහ ඒ ප්‍රගතිය සොයා බලා සත්‍ය වශයෙන් ඒ නිවාසවල අයිතිය තියෙන පුද්ගලයන්ටද කියලා හොයා බලා ඒක කටයුතු කරනවා. අපි දැනටමත් ඒ සමීක්ෂණය ගැනමින් පවතිනවා.
ගෞරව சபாநாயகர் அவர்களே, என்னுடைய முதலாவது வினா, எங்களுக்கு தெரியும் தோட்டப்பகுதியிலே இருக்கின்ற மக்கள் குடியிருப்பது லயமறைகளில். அவை தோட்டப்பகுதிகளிலேயே ஆக கூடுதலான வீட்டு தேவை காணப்படுகின்றது. அதன் அடிப்படையிலேயே கடந்த 2019 நடுக்கால பகுதியிலே இந்த லெவலன் தோட்டத்திலான இந்த வீட்டு திட்டம் ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. அதன் அடிப்படையில் ஏறக்குறைய 6-8 மாதங்களிலே இந்த திட்டம் முடிவடைய வேண்டும். ஆனாலும் கூட இந்த அரசாங்கம் ஆரம்பித்து 10 மாதங்களுக்கு மேல் சென்றும் இந்த கொடுப்பனவை ஏன் வழங்காதிருக்கின்றீர்கள் என்பதற்கு ஒரு நியாயமான சரியான காரணத்தை இந்த சபைக்கு தெரிவிக்குமாறு கேட்கின்றேன்.
கரு மந்திரி துமணி, ඊයේ දවසේ ඔබතුමා මෙවැනිම ප්‍රශ්නයක් තමයි යොමු කළේ. මේක ඔබතුමා දන්නවා. ඔබතුමා මං හිතන්නේ ඔබතුමා ඉල්ලීමක් කරනවා නම් ඒ ඉල්ලීමේ තොරතුරු ටික අපිට හරියාකාරව ලබා දෙනවා නම් ඒ අසරණ වෙච්ච ජනතාවට උදව් කරන්න පුළුවන්. දැන් මේ ජනතාව අසරණ කළේ නව රජය නෙවෙයි. ඒක තේරුම් ගන්න. 2018 ඔබ තමුන්නාන්සේ හොඳාකාරවම දන්නවා මේකට මුල්ගල් තියලා වැඩ පටන් ගත්තා. 2018 මේ ලෙවලන් වත්ත වැඩ පටන් ගත්තේ ඔබ තමුන්නාන්සේලාගේ රජයෙන්. මම ළඟ තොරතුරු තියෙනවා. මම මේ තොරතුරුත් එක්ක තමයි මේ මේ සත්‍ය තොරතුරු 2018. එතකොට 2018 මුල්ගල් තියන්න ඔබ තමුන්නාන්සේලා දැන් මේකෙන් සිද්ධ වුණේ මේකයි ගරු මන්ත්‍රීතුමා. මේකෙන් සිද්ධ වුණේ අදාළ ඇමතිවරයාගේ වැඩේ වුණා. හැබැයි ඔබතුමාගේ යෝජනාව වුණෙත් නැහැ. ගමේ මිනිස්සුයාගේ වැඩේ වුණෙත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අදාළ ඇමතිවරයා පෝස්ටරේ ගහගත්තා, ප්‍රචාරය කරගත්තා. නැත්තම් මේ එකම වත්තේ ගෙවල් ව්‍යාපෘති හතරක් කරන්න ඕනේ නැහනේ. නිවාස 100 ඕන නම් එක තැන කරන්න තිබුණා. ඒ නිසා එක වතාවකට පළවෙනි අධිර කියලා ගෙනල්ලා පෝස්ටරේ ගහලා කරනවා. දෙවෙනි වතාවට මේ මහ මුදල් නාස්තියක් මේක කරලා තියෙනවා. මම ඊයේ දවසේ ඔබ තමුන්නාන්සේට කිව්වා මේක. දැන් හෙටත් ඔබ තමුන්නාන්සේ මෙවැනි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. හැම ප්‍රශ්නෙටම තියෙන එක උත්තරයයි. මොකද අපි 2021 වසර සඳහා දැන් සංගණනය කරනවා සත්‍ය වශයෙන් නිවාස ඕන අයටද දෙන්නේ කියලා. දැන් මේ ජනතාව පාරට ඇදලා දැම්මේ ඔබ තමුන්නාන්සේලාගේ හිටපු නිවාස ඇමතිවරයා. ඉතින් එතුමා තමයි මේකට හරි උත්තරයක් දෙන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියි ඇමතුමා. හනු. චන්දිම වීරක්කොඩි ගරු මන්ත්‍රීතුමා.
එතුමා මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා.
ඒ දෙවෙනි ප්‍රශ්නේ නෙහුවේ.
ඔව්, දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔව්.
ගරු ඇමතිතුමා, මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2019, 2018 නෙවෙයි. මේ ව්‍යාපෘතියට ඔබතුමා ඔයලා බලන්න පෝස්ටර් ගාලා නැ, වියදම් කරලා නැ, මේ වතු වල ඉන්න ලයම් කාමරවල ජීවත් වෙන ජනතාව වෙනුවෙන් තමා මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මාස 10ක් වෙනි කාලය තුල මේ සම්පූර්ණ ව්‍යාපෘතිය මිලියන 50යි. මිලියන 50ෙන් මිලියන 18ක් ගෙවලත් තමාරයි අපේ කාලයේදී. ඉතින් මේ මිලියන 32ක් මේ දුප්පත් ජනතාවට මේ මාස 10ක් තුල ගෙවන්නට බැරිද? මේ රජයට ඒ හැකියාව නැද්ද? ඒක කියන්න. ඒ ඇත්ත කියන්න ජනතාවට දෙනවද?
අර මූලාසනේ මන්ත්‍රීතුමනි, දැන් මම මෙතන මේ මන්ත්‍රීතුමා මට උත්තරේ ලබා ගන්න. මම මේ මන්ත්‍රීතුමාට පැහැදිලිවම කිව්වා අධියර 4ක් නිවාස 25 ගානේ, අධියර 4ක් නිවාස 100ක. හරි, ග්‍රාම ව්‍යාපෘති හතරට නිවාස 50ක් නෙවෙයි, නිවාස 100ක්. මේ සඳහා මිලියන 50ක මුදලක් වෙන් වෙලා තියෙනවා. එතකොට මිලියන 50න් මිලියන 17ක් දීලා තියෙනවා.
වේලුගුමා මන්ත්‍රීතුමා,
මේ ප්‍රගතියක් නැහැ. ඔබ තමුන්නාන්සේ කියනවා මන්ත්‍රීතුමා පෝස්ටර් ගැහුවේ නැහැ කියලා. මේ පෝස්ටර් වෙනුවෙන් ලක්ෂ 8500ක් ගෙවන්න තියෙනවා. පෝස්ටර් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒවා තමයි කරලා තියෙන්නේ. 8500 දුන්නා නම් මහ දෙයක් නෙමෙයි. ඔබ තමුන්නාන්සේ ලෝක හදලා දෙන එක.
හරි, බොහොම ඉස්සුදි දෙන්නටම බොහොම ඉස්සුදි.
ඔබතුමාගේ නායකයාගේ
ගරු ඇමතුමා දෙන්නටම බොහොම ස්තුති. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා.
ආනෝ ගරු කතානායකතුමනි,
අග්‍රාමාත්‍යතුමා. හරි, දැන් දුන්නනේ උත්තර. හරි, බොහොම ස්තුති. ඒකයි කිව්වේ. ඇමතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, මාසෙක කාලයක් ඉල්ලනවා.
වන් මන්ත් හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කතානායක
අධ්‍යාපන ඇමතුමාගේ.
ගරු කතානායකතුමනි, ද ප්‍රශ්නයක් තියෙන්නේ ඇමතුමා අහන්න ඕන. ගියපු නැති කට්ටිය ගොඩක් ඉන්නේ. ශ්‍රී ලංකාව තුළ මේ වෙන විට යාපදිංචි කර ඇති දහම් පාසල් සංඛ්‍යාව කොපමණද? පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ආගන්න වෙන අවධානයක් නැතුව දහම් පාසල් සංඛ්‍යාව, සියලුම දහම් පාසල් සංඛ්‍යාව 17342යි. එකී දහම් පාසල්හි උගන්වන ගුරුවරුන් සඳහා රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිලාභ කවරේද? ලිත්වර්ෂයකට එක්වරක් එක් ගුරු භවතෙකුට රුපියල් 5000 බැගින් දහම් පාසල් ගුරු දීමනාව ලබා දීම. වාර්ෂිකව දහම් පාසල් ගුරු නිලධාරීන් ප්‍රදානය කිරීම, දහම් පාසල් ගුරු පුහුණු වැඩමුළු පැවැත්වීම, සමාදාන නිශ්චකාර පදවි පිරිනැමීම, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා වැඩසටහන තුළින් ඩිප්ලෝමා ලබා දීම, පාලි භාෂා ප්‍රවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම, වසර 50ක දහම් පාසල් සේවා කාලයේ සම්පූර්ණ ගුරු පවතුන් සඳහා වෛද්‍ය ආධාර දීම. ඊළඟ ප්‍රශ්නේ 3, එම දහම් පාසල් ගුරුවරුන් සේවය කරන්නේ ස්වේච්ඡා පදනම් මතද? ඔව්. ඊළඟ ප්‍රශ්නය, එසේනම් දහම් පාසල් ගුරුවරුන්ගේ සුපසාධනය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද යන්න බවට දන්වන්නේද? ඔව්. දහම් පාසල් ගුරු පවතුන් සඳහා දහම් පාසලට ඉරදා දින පැමිණීම සඳහා නිදහස් දුම්රිය සහ බස් රථ ප්‍රවේශ පත්‍ර ලබා දීම, දහම් පාසල් ගුරු භවතුන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර තිබීම, ඔවුන්ගේ සේවා කාලය ඇගීම සඳහා ගුරු උපහාර වැඩසටහන් පැවැත්වීම, මාසිකව පියල් 2000ක ගමන් වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කර තිබීම, දේශීය වන්දනාචාරිකා සැලසුම් කිරීම. ඊළඟ ප්‍රශ්නය අදාළ නොවේ.
මනි, ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් ප්‍රශ්නයකට උත්තර ලබා දීම සම්බන්ධව මං හිතනවා. හැබැයි ඔබතුමා නවක අමාත්‍යවරය විදිහට විෂය ගැන පොඩි අවබෝධයක් නැතුව උත්තරයක් දුන්නා කියලත් මට හිතෙනවා. ඔබතුමා කිව්වා දීමනාව 5000ක් දෙනවා කියලා. ඒ දාම් පාසල් ගුරුවරුන්ට දෙන්නේ පුස්තකාල දීමනාවක්. ගුරු දීමනාවක් නෙමෙයි. ඔබතුමාට ඒක වැරදිලා කියුණා වෙන්නේ නැති. පුස්තකාල දීමනාවක් තමයි දැනට දෙන්නේ. හරිද? ඒක අපි ගණන් හදලා බැලුවොත් එහෙම ගරු ඇමතිතුමනි, රුපියල් 96යි එක සතියකට වැටෙන්නේ. රුපියල් 96යි. හරිද? එතකොට ඒක ප්‍රමාණවත් නැහැ කියලා ඔබතුමාත් පිළිගනි. මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, මේ දහම් පාසල් ගුරුවරු මේ රටේ දහම් අධ්‍යාපනයේ නම් ගන්න මහා වැඩසටහනක් කරනවා, ලොකු කැපකිරීමක් කරනවා, ලොකු මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් මහා විශාල සේවයක් කරන පිරිසක්. මේ දහම් අධ්‍යාපනය ගැන අපි දැක්ක ඉතිහාසයේ පුරාවටම, මම මේක මේ මෙහෙම කියන්න ගියාම කතානායකතුමා කියයි දන්නේ නැහැ මේ වැඩි කියලා. ඔබතුමාට මේ පැහැදිලි කළ උත්තරයක් ගන්න මේක වටිනා දෙයක් ඉඳා. මේ දහම් අධ්‍යාපනයේ නගා සිටුවීම වෙනුවෙන් යම් යම් යෝජනාවල් පහුගිය කාලේ අපි කරා. ඔබතුමා මම මේ ගෞරවණීය උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. දහම් අධ්‍යාපනයේ අපේ ප්‍රදේශවල ඔබතුමත් මට යහපත් දිස්ත්‍රික්කේ ගස් යට ඉගෙන ගත්තා. ගස් යට දරුවෝ ඉගෙන ගත්තේ. ඒ ගස් යට ඉගෙන ගන්න දරුවෝ වෙනුවෙන් සිසු දහම් සේවන කියලා ගොඩනැගිලි ටිකක් හදලා මේ රටේ දහම් දරුවන්ට යම් හයියක් දුන්නා. හැබැයි මේ ව්‍යාපෘතිය අද දේශද්‍රෝහි ව්‍යාපෘතියක් බවට පත් කරන්න ඔබතුමාලා ආණ්ඩුවේ ඔබතුමා වගේ දහම් අධ්‍යාපන ගැන යම් අවබෝධයක් තියෙන පිරිස නේ දහම් පාසල් නොගිය පිරිස කටයුතු කරනවා. ඒක සාධාරණද නැද්ද කියන එක පළවෙනි අසුපස්සේ විතර අහන්න.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කාරණා කීපයක් මතු කරා. එක් ගුරු භවතෙකුට පුස්තකාල දීමනාව 5000ක් දීම ප්‍රමාණවත් නැහැ කියන එක. හැබැයි තමුන්නාන්සලත් නියෝජනය කරපු පහුගේ යහපාලන ආණ්ඩු කාලේ ඒක තමුන්නාන්සලට යෝජනා කරලා ඒ 5000 වැඩි කරන්න තිබුණා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ 5000 ඉස්සරහට වැඩි කරන්න. නෑ නෑ නෑ. කවදද දුන්නේ? තමුන්නාන්සලාගේ කාලේ කිසිම මුදලක් දීලා නැහැ. ඕක ඊට කලින් ආණ්ඩුව ලබලා දුන්න මුදල. ඉතින් අනිත් එක, අපි කොහොමත් මේ වගේ විශේෂයකට අතිගරු ජනාධිපතිතුමා මේ දහම් අධ්‍යාපනයේ වැඩිදුණු කිරීම සඳහා තමයි වෙනම අමාත්‍යංශයක් සහ වෙනම අමාත්‍යවරයෙක් පත් කරලා මේ දහම් අධ්‍යාපනයේ දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී මේ දහම් පාසල්වල භෞතික සම්පත් විතරක් නෙමෙයි, ඒ වගේම දහම් පාසලට එන ළමයි සංඛ්‍යාව වැඩි කිරීමට පවා කටයුතු කරනවා කියන කාරණේ මේ වෙලාවේ තමුන්නාන්සේට මතක් කරනවා.
මයිකේ එන්නේ හරි ප්‍රමාදවල. මේ අපේ ගරු ඇමතුමා දහම් අධ්‍යාපනයේ නගා සිටවන්න ගොඩක් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. මේ ඊයේ පෙරේදා පරිපූර්කයෙන් ඔය තියෙන ප්‍රශ්න ටික විසඳන්න පුතුමන් මම හිතන්නේ පුංචි මුදලක් දීලා තියෙන මොනවාක් කරගන්න බැරි වෙයි මේ ටිකේ නම්. මම ඒ වුණාට කියන ඔබතුමාගේ ප්‍රයත්න, ඔබතුමා දහම් පාසල් ගුරුවරයෙක් මං අහලා තියෙන විදිහ. දහම් පාසල් ගුරුවරයෙක්ද ඔබතුමා මේ තියෙන වටිනාකම දන්නවා. මේක වටිනාකම දන්නේ නැති උදවිය කෑ ගහයි. හැබැයි මේ යහපාලන ආණ්ඩුවේ account එකට දාලා මේවා අත පිහදා ගන්න බෑ. නමුත් ඒ ලබා දීපු ප්‍රවේශය, ඒ ලබා දීපු හයිය තවදුරටත් වැඩි කරන්න තමයි ඔබතුමාලා බලය ඉල්ලුවේ. ඒතර ඔබතුමාලා යහපාලනෙන් දුන්නේ රුපියල් 5000යි අපි ඔබතුමාලට බැරුණේ ඇයි ඒක වැඩි කරලා දෙන්න කියන එක මේ අර අනිත් නැමැතිවරු කියන වගේ උත්තරයක් දාම් පාසල් බාර ඇමතිවරයා කියන එක සදාචාරාත්මකයි. ඒ නිසා මම අහන්නේ ඔබතුමාගේ සාධනීය වැඩසටහන මොකද්ද මේ රටේ දහම් අධ්‍යාපනයේ සහ දහම් අධ්‍යාපනයේ ලබන දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ?
ඔබතුමා අහගෙන ඉන්න ඇති මං ඉස්සලා ප්‍රශ්න වලට දුන්න පිළිතුර. ඒකෙදි මම යෝජනා ගණනාවක් ඉස්සරහට කරන්ඩ යෝජනා ඉදිරිපත් කරා. තමුන්නාංශේ එක අහගෙන හිටියා නම් දැනගන්න පුළුවන් ඉදිරියේදී අපි දහම් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් කරන වැඩපිළිවෙල පිළිබඳව.
හරි, බොහොම ස්තුතියි. චමින්ද විජේසිරි ගරු මන්තුමා
14 වෙනි ප්‍රශ්නේ අහන කතානායකතුමනි.
මහාමාර්ග මන්තුමා.
ගරු කථානායකතුමනි, චමින්ද විජේසේකර අලුමන්තුමා, තව ප්‍රශ්න පිළිතුර අයන්න. එක ඇමුණු එකේ තියෙන දීර්ඝ උත්තරයක් මන්තුමා මම සභාගත කරන්නම්. 43ක දීර්ඝ එකක් තියෙන මම එක සභාගත කරන්නම්. ඊළඟට අයන්න එක අයන්නේ දෙක තුන ප්‍රශ්නෙට හරි මාර්ග තුනෙන් දැනට අබලමේ තියෙන මාර්ග නම් කවරේද? දැනට අබලමේ තියෙන මාර්ග දුර ප්‍රමාණය කිලෝමීටරෙන් කොපමණද? ඒ දෙකටම එකට උත්තර දෙන්න. පේරාදෙණිය බදුල්ල සෙන්කලාඩි මාර්ගය කිලෝමීටර 9යි. දේතලා වෙලන්හින්න වල්ගහවෙල මාර්ගය කිලෝමීටර 2.5යි. නෝරෙලි උඩුපුස්සල්ලාව මාර්ගය කිලෝමීටර 3.36යි. කොස්ලන්ද ඌනාගල මාර්ගය කිලෝමීටර 11.55යි. වැලිමඩ කර්ක්ලීස් මාර්ගය කිලෝමීටර 17.55යි. බණ්ඩාරවෙල ඌව හයිලන් ඇටම්පිටිය මාර්ගය කිලෝමීටර 10.25යි. දෙමෝදර ස්ප්‍රිං වැලි මාර්ගය කිලෝමීටර් 21.32යි. ඇල්ල පස්සර මාර්ගය කිලෝමීටර් 4.05යි. පස්සර මඩොල් සීම වැටිගහක් ඇන්න මාර්ගය කිලෝමීටර් 11.8යි. එකතුව කිලෝමීටර් 91.83යි. ඇන්නේ 4 පේරාදෙණිය බදුල්ල චෙන්කලාඩි මාර්ගය බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති මගින් ඉදිකරමින් පවතී. බදුල්ල සිට පස්සර දක්වා කිලෝමීටර 20 කොටස මේ විට ඉදිකිරීම අවසන් අධියට පැමිණිය ඇත. දියතලා වෙනන්හින්න වල්ගහවෙල මාර්ගය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට ඇතුළත් කර ඇත. එහි නඩත්තු කටයුතු මාර්ග සංගම අධිකාරී මගින් සිදු කිරීමට කටයුතු කර ඇත. නුවරඑළිය උඩපුස්සැල්ලා මාර්ගය චීනි එක්සීම් බැංකු ආධාර යටතේ ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘති 3 මගින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. කොස්ලන්ද පූනාගල මාර්ගයේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී. වැලිමඩ කර්කිල්ස් මාර්ගය චීනි එක්සීම් බැංකු ආධාර යටතේ ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘති 3 මගින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. බණ්ඩාරේ රුව හයිලන් ඇටම්පිටිය මාර්ගයේ මාර්ගය කිලෝමීටර් 1 සිට කිලෝමීටර් 10.1 දක්වා කොටස මාර්ගයේ සංවර්ධන අධිකාරිය මගින් ඍජු ශ්‍රමය යටතේ ඉදිකිරීමට තීරණය කර ඇත. කිලෝමීටර් 11.69යි සහ කිලෝමීටර් 12+8.4යි කොටස මග නැගුම මාර්ගයේ ඉදිකිරීම යන්ත්‍රපකරණ සමාගම මගින් ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එම මාර්ග කොටස් දෙකෙහි මඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරමින් පවතී. දෙමෝදර ස්ප්‍රිං වැලි මාර්ගය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතී. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරමින් පවතී. ඇල්ල පස්සර මාර්ගය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ පිරිසස් කරමින් පවති. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරමින් පවති. පස්සර මඩොල්සීම මැටිගහ තැන්න මාර්ගය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ප්‍රතිසස් කරමින් පවති. එහි නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරමින් පවති. අයන්න පැනනුනකි.
ප්‍රරමතර ස්තුතියන්තය පිළිතුරු ලබා තිබෙනවා. එතුමනි මම අසා තිබෙන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ලේඛනයේ තුල අන්තර්ගත ඇති කියලා විශ්වාස කරනවා. මෙයත් පළාත් මාර්ගයක්. ඉලුක් පැලස දොඩංගොල්ල මාර්ගය. ප්‍රරමතර මේ මාර්ගයේ අවසානයේ තිබෙන ගම්මාන දෙක 1818 ඌවෙලස කැරැල්ලේ ඒ යුද්ධය සඳහා කඳුර බැඳගත් ගම්මාන තාම තියෙනවා. ගරමතර මේ මාර්ගය සංවර්ධනය කිරීමට බාධාවක් වෙලා තිබෙනවා. වනාරක්ෂණය සහ පරිසරය සහ වනජීවීන මැදිහත්වීම නිසා ඒ බරපතල ලෙස අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. අපි දැක්කා ඔබතුමාත් ගරු ජනාධිපතිතුමාත් අර සිංහරාජයේ තිබිච්ච ගම්මානය මාර්ගයේ ඉදිකිරීම සඳහා යම් තීන්දුවක් ගත්තා. විශේෂයෙන්ම ලංකාගමට ඒ මාර්ගයේ පරිසර හානියකින් තොර ඒ මාර්ගය කරන්නයි කියලා මම ඔබතුමාගේ යෝජනා කරනවා. මේ පාරම්පරික ගම්මානයක් විශාල වශයෙන් රටේ ඒ ඓතිහාසික ගම්මානයකට යන මේ මාර්ගය තාම කුමන ආණ්ඩුවකට සංවර්ධනය කරන්න බැරි වුණා. අපේ කාලෙත් අපි උත්සාහයක් දැරුවා. ඒ කාලෙ තිබුණේ නැහැ ඔය වගේ ඔය පරිසරයට හානි නොවන විදිහට කරන්න කියන නියෝග ගන්න පුළුවන් වැඩපිළිවෙල. දැන් ඒ නියෝග තියෙනවා. ඔබතුමාත් ගිහිල්ලා තිබුණා. එවන් කේදිනේ තැනක තිබෙන මාර්ගයක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඔබතුමාට පුළුවන් ද ඔබතුමා හෝ ස්ථාන පරීක්ෂණ නොකර දැන් ඒ තීන්දුවක් ගත්ත නිසා ජනාධිපතිතුමා ඔය කියන පරිසර හානියකට හානියක් නොවේ න්‍යාය අනුව මේ ඉලුක් පැලස දොරංගොල්ල මාර්ගයත් ඔය කියන බාධා වලින් තොරව සංවර්ධනය කරන්න යෝජනා කරනවා.
ගරු මන්තුමා කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් කීයක පාරක්ද?
කිලෝමීටර් 8ක් විතර තියෙනවා.
අපි ඒක ගැන හොයලා බලලා කටයුතු කරන්න.
හරි, කොහොම ඉස්සුදී?
නෑ. ඔබතුමාගේ ලේඛනගතවලට කියුනේ නැහැ, මට ඇහුන්නේ නැද්ද දන්නේ නැහැ. අපේ හාලියැල්ල සිට මහනුවර දක්වා තිබෙන දිවෙන මාර්ගයක් අපි ආරම්භ කළා 2006 වර්ෂයේදී. මේක මේ මාර්ගය මා විශාල විදියට පාරිසක හානි කරලා දැන් අතරමඟදී නතර වෙලා තියෙනවා. රජමාවත කියනවා විශාල වියදමක් ගරු ඇමතුමනි කරලා තියෙනවා. ඉතින් මේක ආරම්භ කිරීම සඳහා ගිය කාලෙත් අපි යෝජනා කරාට සිද්ධ වුණේ නෑ. මම ඔබතුමාට යෝජනා කරනවා ඉතා වැදගත් මාර්ගයක්. මොකද පලාක් දෙකක් සම්බන්ධ වීම එතකොට විශාල ගම්මාන සහ විශාල මගී ජනතාවකට අත්‍යවශ්‍ය මාර්ගයක්. මේක කුමන හෝ බාධාවක් තුළ රජයේ ප්‍රතිපාදන වෙන් කරලා ඒ රජයේ ප්‍රතිපාදන වෙන්වීමේ යම් යම් අක්‍රමතා තියෙනවා කියලා මේක නවත්තලා තියෙනවා. ඔබතුමාට මේක කඩිනම්ම හොයලා බලලා මේක ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කරන්න පුළුවන්ද කියලා අමිතුවරයා හැටියට මම යෝජනා කරනවා.
රජමාවත හදන එක ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතයිප් වෙන එක වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්තුමා, ගරු කතානායකතුමනි. ඒ වගේම ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ දැනට කිලෝමීටර් 223ක් සෞභාග්‍ය දැක්මේ අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඔබතුමායි දිස්ත්‍රික්කයේ දැනට කිලෝමීටර් 223ක වැඩ අපි ආරම්භ කරලා තියෙනවා. අපේ බලාපොරොත්තු ගරු කතානායකතුමනි ඊළඟ අවුරුදු 4 සම්පූර්ණව කිලෝමීටර් 100ක් මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේ කාපට් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා කියපු මාර්ගෙනත් අපි වහා හොයලා බලලා ඒ දේ අපි කරන්න බලමු.
හරි, බොහොම ස්තුතියි. ගරු බුද්ධික පතින්න මන්ත්‍රීතුමා, මහා මාර්ග ඇමතිතුමාගෙන්
මම අහනවා.
ගරු කතානායකතුමනි, අයන එක නැත, අයන දෙක අදාළ නොවේ, අයන තුන අදාළ නොවේ, අයන හතර අදාළ නොවේ, අයන අදාළ නොවේ, අයන එක අදාළ නොවේ, අයන දෙක අදාළ නොවේ, අයන තුන අදාළ නොවේ, ඈන අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඔබතුමා අවසර දෙනවා නම් මට රුවන්පුර අධිවේගී මාර්ග ගැන අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? ඔබතුමා කැමති නම් විතරයි.
රුවන්පුර ගැන ඔබතුමා අහලා නැහැ.
ඒක තමයි.
ඒක වෙන ප්‍රශ්නයක් ඉදිරියට දාන්න.
හරි. බොහොම ස්තුතියි. ඒ ගැන ඔබතුමාට යම් මගේ ප්‍රශ්නේ.
ඒක ගැන මොකුත් නැහැ නේද වෙන?
මේකට අදාළව නැහැ. ඒ ගැන
ඇයි අහුවේ ඔබතුමා? මේ ප්‍රශ්නේ මොකක්ද?
දැන් මෙහෙම යෝජනාවක් තියනවද කියලා. ඒ කියන්නේ
ඒක තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ රීගේනින් ශ්‍රී ලංකාවේ.
නෑ නෑ නෑ. මම අහන්නේ ඒක නෙවෙයි. ඔබතුමා බැලුවොත් ගිය වර්ෂයේ කාර්යසාධක වාර්තාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙම කාරණයක් සඳහන් වෙලා තිබුණා. එතකොට ඒ නිසයි මම මේ ප්‍රශ්නේ අහුවේ. හැබැයි දැන් ඔබතුමා කියනවා නම් මෙහෙම යෝජනාවක් එන්නේ නැහැ කියලා. උත්තර දීලා තියෙන්නේ. ඒ නිසා මේ
මම මේක න හොයන්න. ඔබතුමා කියන
වාර්තාව ගැන. හරි. බොහොම ස්තුතියි.
මම ඔයාලා බලන්න.
හරි.
බොහොම ස්තුතියි. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස ගරු පක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි 27-2 පෙර මට පොඩි අවස්ථාවක් දෙන්න. බිම්ෂානි ජාසින්නාරච්චි අපේ රටේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය. ඒ තනතුරට පත්වීම පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා. 1997 පොලිසියට බැඳිලා 2017 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමියක් හැටියට උසස් වීම් ලබලා ළමා සහ කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂකවරිය හැටියට පත් වෙලා අපේ රටේ පොලිස් සේවයේ ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය හැටියට පත්වුණු බිම්ෂානි ජාසින්නාරච්චි මැතිනියට සමගි ජන බලවේගෙත් මේ සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙත් දේශෙත් ජාතියෙත් සියලු දෙනාගෙත් සුභාශිංසනය සහ සුභපැතුම් ඉදිරිපත් කරන්නට මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. 27-2 යටතේ අහන ප්‍රශ්නය ගරු කථානායකතුමනි, රටේ ස්වෛරීත්වය හා බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිතයේ පූජා කළ රණවිරුවන්ගේ භාර්යාවන් හා දරුවන් මෙන්ම යුද්ධයේ හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන රණවිරුවන් වෙතින් පසුගිය කාල සීමාව තුළ විවිධ ඉල්ලීම් ඉදිරිපත් වුණා. දැනට ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන්නේ ආබාධිත රණවිරුවන් හට ඔවුන් ලැබමින් සිටි වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසත්, තම ජීවිතයේ පූජා කළ රණවිරුවන්ගේ බිරිඳ හෝ අවුරුදු 18ට අඩු දරුවන්ට එම රණවිරුවා ලැබමින් සිටි වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්න හා විවිධ සමාජීය ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබා දෙන ක්‍රමවේදයක් සකසන ලෙසත් එය ඉල්ලුම් කළා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජයේ නියෝජනය කරන පාර්ශවය පොරොන්දු ලබා දුන්නත් මෙතෙක් එම ඉල්ලීම් කිසිවක් ඉෂ්ට කරලා නැහැ. එසේම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවන කොටසේ පහත සඳහන් යෝජනා ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ආබාධිත හමුදා සමාජිකින්ටත් මියගිය රණවිරුවන්ගේ බිරිඳ හෝ දරුවන්ද ඇතුළත් වන පරිදි නිවාස ඉදි කිරීම හෝ මිලදී ගැනීම සඳහා රජයේ බැංකු හරහා නව සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී මියගිය හා ආබාධිත සහිත රණවිරුවන් එක කොටසක් ලෙස සලකා විශ්‍රාම වැටු විෂමතාවයන් ඉවත් කිරීමට කටයුතු කිරීම. පූර්ණ ආබාධ සහිත රණවිරුවන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා ඉන් පසුව ඔවුන්ගේ භාර්යාවන්ට හෝ අවිවාහක නම් මවට හෝ පියාට ඔවුන්ගේ ජීවිත කාලයටත් ඔවුන් අවසන් වරට ලැබමින් සිටි වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ගෙවීම. ඒ වගේම පොරොන්දු වෙලා තිබෙනවා අත්පා අහිමි වූ දරුවන් හට සිය කෘතිම අත්පා සාදවා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් මිනුම් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරනවායි කියලා. සුරක්ෂිත රටක් යටතේ මේ ඉදිරිපත් කරපු පොරොන්දු මාලාව මම මේ අවස්ථාවේ හැන්සත්ගත කරනවා, සභාගත කරනවා සියලු දෙනාගේම දැනගැනීම පිණිස. කෙසේ වුවද ඉහත ඉල්ලීම් හා යෝජනා කිසිවක් ඉටුකොට නොමැති පසුබිමක් යටතේ ඔවුන් අන්ත අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. එනිසා මෙම කාරණය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණාවක් වශයෙන් සලකා බලා පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. මතක් කරන්න කැමති ගරු කතානායකතුමනි, එදා මැතිවරණ සමයේ විශේෂම ජනාධිපතිවරණ සමයේ කොටුව දුම්රිය පොළ අසල මාරාන්තික උපහාස තිබෙන අවස්ථාවක ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ස්ථානයට ගිහිල්ලා කිව්වා බලය ලැබුණු හැටියේ ඔක්කොම කරන්නම් කියලා. අදටත් ඒ දේවල් සිද්ධ වෙලා නැහැ. මගේ පළවෙනි ප්‍රශ්නය, රටේ ස්වෛරීත්වය හා බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිතේ පූජා කළ රණවිරුවන්ගේ භාර්යාවන් හා දරුවන් මෙන්ම යුද්ධයේ හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන රණවිරුවන් සඳහා සුවිශේෂී විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සඳහා රජයේ සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේද? එසේනම් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කාලවකවානු පිළිබඳව රජය විසින් මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? දෙවෙනි ප්‍රශ්නය, අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවන කොටසේ සඳහන් ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කර තිබේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද? තුන, රණවිරු පවුල් සඳහා ආර්ථික හා සමාජීය වශයෙන් සහන සැලසීමට ඔවුන් රැකබලා ගැනීමට පුළුල් හා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද? ස්තුතියි.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා අග්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරපු ප්‍රශ්නට 27-2 යටතේ අසන ලබන ප්‍රශ්නට පිළිතුර ඕනේ. ඔබට මේක දාගත්තන හොඳ යුද්ධේ පිළිතුර, යුද්ධයේදී ජීවිත පූජා කළ හා රක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙත හා ඔවුන්ගේ එපෙන්නන් වෙත රණවිරුවාගේ වයස අවුරුදු 55 දක්වා ගෙවනු ලද ගැටුප්පා දීමනා ආබාධිත සාමාජිකයාගේ හා එපෙන්නන්ගේ ජීවිතාන්තය දක්වා ගෙවීමට අවශ්‍ය විධිවිධාන සලසමින් යුදමය වාතාවරණය පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරී යෙදී සිටියදී ඍජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීම දිසා සිදු කරන ලද ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ හා මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප්පා දීමනා මියගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සාබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක්ම ලබා දීම මෑයෙන් යුතුව අංක MOD ඇලයිරක්, CP ඇලයිරක්, DEF ඇලයිරක්, 53 ඇලයිරක් 2019 හා 9/3/12 වන දින ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පහත සඳහන් කාණ්ඩ ඇතුළත් කර තිබේ. මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් ආබාධිත රණවිරුවන් තම ආබාධිත බව උත්සන්න වීම හේතුවෙන් මියගිය හොත් ඔවුන්ගේ යැපෙන්නන්. නමුත් අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන ලද්දේ 2009/5/19 දිනට පෙර පැවති යුද්ධයට ඍජුවම දායක වීම හේතුවෙන් හෝ 2009/5/19 දිනට පෙර පැවති යුද්ධමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පාර්ශවත් යුද ක්‍රියාකාරකම් වලට දායක වීම හේතුවෙන් ආබාධිත වූ රණවිරු සමාජිකයා ජීවත්ව සිටින තෙක් ස්ථාවර මාසික දීමනාව ලෙස දීමනාවක් මගින් වයස අවුරුදු 55 ලැබූ වැටුප්පා දීමනා වෙනස් වීමකින් තොරව ගෙවීම කිරීමට ඒ අනුව හිමිව ඇති අනුමැතිය ප්‍රකාරව ප්‍රතිලාභීන් වෙත ස්ථාවර මාසික දීමනාව ගෙවීමට ආරම්භ කර ඇති අතර ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය හිමි නොවූ හා ආවරණය නොවූ පහත අයවලුන් ආවරණය වන පරිදි ජීවිතාන්තය දක්වා ස්ථාවර මාසික දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ඉතිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්. ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල ඍජුවම ත්‍රස්ත ක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදී ආබාධිත වූ රණවිරුවන් හා මිය ගිය සමාජිකයන්ගේ යැපෙන්නන්. තුන එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙවරයන්ගේ රාජකාරී ඉටු කරන අතරතුරදී ආබාධිත වූ රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ යැපෙන්නයි. ත දක්වා ඇති කරුණු සියල්ල විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් සාමාජිකයන් වෙතද අදාළ වේ. දෙවන ප්‍රශ්නය පිළිතුර ඔව්. එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. තුන්වෙනි ප්‍රශ්නය ඔව්. මේ වන විටත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබේ. තවත් විස්තර අවශ්‍යයි.
විශ්වදී සභානායකතුමා පාර්ලිමේන්තුවේ රැස්වීම ප්‍රධාන යෝජනා පිළිබඳ දැනුම්.
කථානායකතුමනි යෝජනාංක එක ඉදිරිපත් කරනවා.
සභාවේකඟද?
ආයි.
දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත දිවාවියේකේ අද දවල් 12:30 සිට 1:30 දක්වා පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව දන්වනවා.
අර කතානායක.
ඔව් මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මේට කලින් අවස්ථාවක මම ඔබතුමාගෙන් ඇහුවා විශේෂයෙන් මේ සභාවේ ආසන පැනවීම සම්බන්ධ කියන කාරණේදී. මොකද අපි දැක්කා මේක මන්ත්‍රී ධුරයක් නියෝජනය කරන සුළු පක්ෂ ප්‍රථම වතාවට තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන. හැබැයි මුලසුන මුල පේලියේ ආසන දීලා තියෙනවා. මේ බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දෙවෙනි පේලියේ ඉන්නවා, අර පැත්තෙත් ඉන්නවා හතරවෙනි පේලියෙත්. මේ සම්බන්ධ ඔබතුමා හොයලා බලනවා කිව්වා. අපි කිව්වා විශේෂයෙන්ම කුඩා කුඩා පස්ස ගණනාවක් આવොත් ඉස්සරහා පේලියෙම දෙන්න වෙයි කියලා. මේකට ඔබතුමාගෙන් මුකුත් ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ වගේ පේනවා.
නෑ, එහෙම ගැත්තේ මේ ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන අපි සොයලා බැලුවා. ඉතින් එහෙම වුණොත් අපිට මුළු පේලියම පස්සට දාන්න වෙනවා. පක්ෂ නායක උණු පළියට ඒක දෙන්න ගියොත් එම ලොකු අවුලක් වෙනවා. මොකද හැම මෙතන පක්ෂ 21ක් ඉන්නවා දැනට. 15ක් ඉන්නවා පක්ෂ. පක්ෂ 15ක් ඉන්නවා. ඒකට පක්ෂ 15ට දුන්නාම අපේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුත් ඒ වගේ මන්ත්‍රීවරුත් මුගක් දෙනෙත් පිටපස්සට යනවා.
ගරු කතාවේ ඒ ප්‍රශ්නේ තමයි මම කියන්නේ. එහෙම දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ දැන් මෙතන. එහෙම දීලා තියෙනවා දැන්. දැන් සමහර පක්ෂවල එක මන්ත්‍රීවරයා, හැබැයි මන්ත්‍රීවරයා පක්ෂ නායකයෙක් නෙමෙයි. හැබැයි මේ මන්ත්‍රීවරයාට දෙනවා. ඒ වගේම දැන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බිහි කරලා නැහැ. ඒ එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනා පක්ෂ නායකයා කියලා අපි දන්නෙත් නැහැ. ඒ වගේම අර කොඩි පක්ෂෙන් තාම පුටුවක් ඉස්සරහ වෙන් කරලා දිනවා. හැබැයි පොඩි පක්ෂෙන් එන එක්කෙනා පක්ෂ නායකයද කියලා ඔබතුමා දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. හැබැයි තාම පුටුවක් වෙන් කරලා දිනවා. මම කියන්නේ ඒකයි. ඒක වැරදි සම්ප්‍රදායක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ එක මන්ත්‍රීවරයෙක් තියෙන එක පක්ෂයයි ඒ මන්ත්‍රීවරයා මේ සැරේ තමයි පාර්ලිමේන්තුවට වෙලා තියෙන්නේ. මේක ඔබතුමා නිවැරදි කරොත් හොඳයි මම කියන්නේ. මොකද නැත්තම් මේ ඒක වැරදි පුරාසබ්බඩ පත් වෙයි ලබන පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් 20 30ක් එහෙම આવොත් එහෙම.
හොඳයි. ආයිමත් ඒක හොයලා බලන්න. ඔබ දුෂ්කර කාර්යයක් ඔබතුමා මට පවරන්නේ.